Welcome to Ask Your Talks Podcast.
සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්නවා. විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියන ප්‍රෝග්‍රෑම් එකේ තවත් එක එපිසෝඩ් එකක් තමයි මේ දවස් අපි පටන් ගන්නෙ. අද ලංකාවෙන් බිහිවුණ සයන්ටිස්ට් කෙනෙක් එක්ක අපි කතා කරනවා. ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩ්කාස්ට් වර්ෂන් එක Apple Podcast, Google Podcast සහ Spotify කියන ඇප්ස් වලින් අහන්න. අද අපි කතා කරන්නේ ඇමරිකාවේ විතරක් නෙමෙයි ලෝකයේම විශාලම ආයතනයක් වන Intel ආයතනයේ සේවය කරන ඉංජිනේර කෙනෙක් එක්ක. ඒ තමයි ආචාර්ය පුබුදු ගුණතිලක. පුබුදු අය අයබෝන් කියලා පිළිගන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට.
අයබෝන්.
ඔව් මම මුලින්ම දැනගන්න කැමති අයියේ මේ Intel එකේ අය මොන වගේ දේවල්ද මේ දවස්වල කරන්නේ කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරලා කියන්න පුළුවන්ද?
ඔව් ශර්මල් මම Intel එකට join වුණේ 2009 වල මගේ ආචාර්ය උපාධියෙන් පස්සේ. මම ඉස්සෙල්ලාම join වුණේ Intel එකේ fab එකට. fab එක කියන්නේ Portland Technology Development Center කියන එක Oregon වල තියෙන Intel වල තියෙන ප්‍රධානම මේ research and development facility එක. ලෝකේ ඉන්න හැම chip එකක්ම පටන් ගන්න එතනින්. එතනින් මම ඉස්සෙල්ලාම join වුණේ process engineer කෙනෙක් හැටියට 2009 වල. ඊට පස්සේ මම එතන අවුරුදු 4.5ක් විතර පස්සේ ඉඳලා මම පස්සේ මාරුණා මේ failure analysis කියන engineering role එකට. දැන් මම මේන්ලි කරන්නේ බෝඩ් ඇන්ඩ් පැකේජින් ලෙවල් වල තියෙන ෆේලිය ඇනලිසිස්. ඒ කියන්නේ මොකක් හරි ෆේල් වුණාම ඒක ඇනලයිස් කරලා ඒකේ ඒ කියන්නේ රූට් කෝස් එක ඇයි එක මුල ඉඳලම ඒක වෙන්නේ ඇයි කියන එක ස්ටඩි කරලා ඒක කොහොමද කරෙක්ටිව් ඇක්ෂන්ස් කොහොමද ඒක කරෙක්ට් කරන්න කියන එක ඒ ඉන්ජිනියරින් ගෲප්ස් වලට ට්‍රාන්ස්ෆර් කරනවා. ඒක තමයි මම මේන්ලි දැන් එනකොට කරන්නේ. මේන්ලි කරන්නේ ඩෙවලොප්මන්ට් ඇන්ඩ් පාත් ෆයින්ඩින්. ඒ කියන්නේ ඉස්සරහට එන්න තියෙන පැකේජස් වලට විතරයි මම සහභාගි වෙන්නේ. ඒක ඇයිල තනිකර රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් විතරයි. අපි ප්‍රොඩක්ෂන් වලට සහභාගි වෙන්නේ නැහැ.
ඔව් බොහොම මේ බැලරුම් කාර්යභාරයක් තමයි ඉතින් ඔබ Intel එකේදී කරන්නේ. ඉතින් මේ අපේ ප්‍රෝග්‍රෑම් එකට කලින් එපිසෝඩ් වලදී ආපු ඉන්ජිනියර්ස්ලා ගොඩක් හිටියා මේ ලොකු කම්පැනිස් වල වැඩ කරන විශේෂයෙන්ම Amazon වගේ කම්පැනිස් වල වැඩ කරන. ඒගොල්ලෝ මේ ෆිසික්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියාගෙන තමයි දැනට ඉන්ජිනියර්ස්ලා වෙලා ඒ ආයතන වල සේවය කරන්නේ. ඉතින් පොදු අයත් ඒ වගේම තමයි ෆිසික්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් අයියා ෆිසික්ස් PhD එකට කරපු රිසර්ච් ගැන පොඩ්ඩක් මේ වෙලාවේ කියන්න පුළුවන්ද මොන වගේ දේවල්ද කළේ? ඉතින් ඒක Intel එකට යන්න කොහොමද උපකාරී වුණේ කියලා?
ඔව් මම මෙහි ජොයින් මම කොතනින් පටන් ගන්නෙ? මම පටන් රිසර්ච් එකට ගන්න තැන ඉඳන් කියන්නකෝ. මම රිසර්ච් වලට පටන් ගත්තේ ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි කියන ෆීල්ඩ් එකෙන්. ඒක මේන්නේ ගොඩක් වෙලාවට මටීරියල් සයන්ටිස්ට් ඇන් කෙමිස්ට්‍රලමයි ගොඩක් යූස් කරන්නේ. නමුත් ෆිසිසිස්ලත් දැන් ඒ ෆීල්ඩ් එක ගොඩක් යූස් කරනවා. මොකද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කරන්න පුළුවන් ටෙක්නික් එකක් තමයි ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි කියන්නේ. ಸೊ මම පටන් ගත්තේ ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි කරන්න. ඒක මේන්ලි මගේ ෆීල්ඩ්ස් දෙකක් තිබුණා. එකක් තමයි CMP and ECMP කියන ටෙක්නික් එක. CMP කියන්නේ කෙමිකල් මෙකානිකල් පේනරයිසේෂන්. And ECMP කියන්නේ ඉලෙක්ට්‍රෝ කෙමිකල් මෙකානිකල් පේනරයිසේෂන්. ඕක මගේ එක ෆීල්ඩ් එකක්. ඕකෙදි මම කරන්නේ ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි කියන ටෙක්නික් එක යූස් කරනවා අර ඇප්ලිකේෂන්ස් වල තියෙන ෆන්ඩමෙන්ටල් රියැක්ෂන්ස් ඇනලයිස් කරන්න. ඒක මේන්ලි මොඩල් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙම මගේ අනිත් හාෆ් රිසර්ච් ෆීල්ඩ් එක තමයි ලිතියම් බැටරි ඉලෙක්ට්‍රෝඩ්ස් කැරක්ටරයිසේෂන්. ඒකෙදි මම කරේ දැන් ලිතියම් බැටරි එකක් ගත්තොත් ඉලෙක්ට්‍රෝඩ්ස් දෙකක් තියෙනවා. එකක් කැතෝඩ් එක, එකක් ඇනෝඩ් එක. ඒ දෙකෙන් අපිට කරන්ට් එක අන්තිමට ඩිලිවර් කරන්නේ. ඇන් චාර්ජින් ඩිස්චාර්ජින් වෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝඩ්ස් දෙක හරහා. නමුත් ඉලෙක්ට්‍රෝස් ඩිසයින් ටෙක්නොලොජියකට තමයි තන්නිකර බැටරි එකේ ලයිෆ් ටයිම් එක රඳා පවතින්නේ. ඉතින් එතකොට හොඳ බැටරි එකක් ඩිසයින් කරන්න ඕන නම් ඔය ෆන්ඩමෙන්ටලි ඔය රියැක්ට් ඉලෙක්ට්‍රෝඩ් එක කොහොමද බැටරිකේ තියෙන අනිත් බේසිකලි ඉලෙක්ට්‍රෝලයිට් එක ඒ ඉලෙක්ට්‍රෝලයිට් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ කියන එක. දැන් ඔය දැන් CMP වලයි ඔය දෙකේම කොමන් දේ තමයි අන්තිමට වෙන්නේ ෆැරඩේ රියැක්ෂන්. ෆැරඩේ රියැක්ෂන් එකක් කියන්නේ අයන්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රෝන්ස් ට්‍රාන්ස්ෆර් වෙනවා ඉන්ටර්ෆේස් එකේදී. ඉලෙක්ට්‍රෝන එක ට්‍රාන්ස්ෆර් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම කරන්ට් එකක්. ඒක තමයි ෆැරඩේ රියැක්ෂන් එකක් කියලා කියන්නේ. එතකොට ඔය කරන්ට් එක කොහොමද මම ප්‍රෝබ් කරන්නේ? ඔය කරන්ට් එක ප්‍රෝබ් කරලා මට ෆන්ඩමෙන්ටලි කියන්න පුළුවන් මේව තමයි වෙන රියැක්ෂන්ස් මේ ඉන්ටර්ෆේස් එකේ. එතකොට ඒකේ අපිට තියෙන පොසිටිව් රියැක්ෂන්ස් ඒ කියන්නේ අපිට ඕන රියැක්ෂන්ස් ටික තියෙනවා. ඒ වගේම අපිට අනවශ්‍ය රියැක්ෂන්ස් තෝකේ වෙනවනේ නෙගටිව් රියැක්ෂන්ස්. එතකොට අපි කොහොමද මේ ඉලෙක්ට්‍රෝකෙමිකල් ටෙක්නික්ස් යූස් කරලා අවශ්‍ය රියැක්ෂන්ස් ටික විතරක් එන්හැන්ස් කරලා නෙගටව රක්ෂන්ස් කොහොද මිනිමයිස් කරන්න ඔහට ප්‍රවෙන්ට ඒ ටෙක්නී ඉලෙක්ට්‍රෝකමිෂ කියන ෆන්ඩමෙන්ටල් ටෙක්නික එක තමයි යස් කරන්න ඔය ෆිල්ස් දෙකේම මේන්ලි ෆරඩක් රියක්ෂන්ස් ප්‍රෝබ් කරන්න එතට මම බසිකල යස් කර සම්ප සම්ප කියන ෆිල්ලක තමයි ලා සෙමිකඩක් එරියගේ යස් කරන්න වනද මේන් ප්‍රොසෙසිස් වේෆක ෆැබ්ලිකේට් කරදි සාමන වේක ෆැබ්ලිකට් කන්නකොට මට කියන්න පුළන් මේන්ලි ඒරයා සතරත්තිනවා එකත් තමයි පැටර්නිින් පැටනිින් කියන්නේ අපිට ඕන සර්කට්‍රියක කොහොමද වේෆයකට ට්‍රන්ස කරන්න කියන එක ඊට පස්සක තමයි එච්චින් ඉටවස ඒක අනවශ්‍යව අයින් කරන්න ඕනේ ඕනිව තියාගන්න ඕනේ ඒක එච්චින් ප්‍රසෙස්සක ඉටවස අපිට ඔය වේෆයක එක ලේකන්න මේ ඕක මල්ටිපල් ලේස් ඩිපොසිට් කරනවා එක එක ඩිෆරන් ටෙක්නික් සලි එතොට ඒක තමයි ඩිපොසිෂන් ඊට පස්ස එන මෙන් මේ වැග තම ප්‍රසෙසක තමයි පලනරයිශේෂන් බිකෝස් ඕක රිපීට් කරන්න ඕනේ පැටර්නිින් etching deposition planarization and again patterning etching deposition planarization මොකද multiple okay hundreds of layers දාලා තමයි අන්තිමට final circuit chip එක අපි design කරන්නේ දැන් lithography වලට අපිට අනිවාර්යයෙන්ම very flat surface එකක් තියෙන්න ඕනේ නැත්නම් මොකද ඒකේ depth of focus කියන එක minimize වුණොත් එහෙම අපිට හරියට focus කරගන්න බෑ patterning වලට එතකොට අපි පුළුවන් තරම් surface එක level කරන්න use කරන technique එක තමයි planarization කියන්නේ ලනරේෂන් ටෙක්නික වැඩ ක්‍රටිකල් හිද හැමෝම ගොඩක් එම්පසයිස් කරනවා ටෙක්නික් එකට දැන් මට එකට ඉන්දෙප් යන්න බෑමක් මෙතන වෙලා මදි එකක ටෙක්නික් තින වේර පලනරේෂන් ප්‍රසෙස එකටත් දැන්ඒ පලනරේෂන් ඒක හින්ද මගේ බැග්‍රවන්් එක මම යස් කරය ක්ලක්සන්න සම්ප පස පලනරේෂන් ටෙක්නික එක කොහොමද මේ ඩෙලොප් කරන්න කියන එක එකක ෆන්ඩමෙන්ටල් කෙමිකල් සලින් ඉතින් ඒක මට උදාවක් වුණා ඉන්ටෙල්ලකට මං අප්ලයි ගන්නකොට මගේ රයිට් ආෆ්ටර් ග්‍රැජුවේෂන් ඒගොල්ලෝ මට මං ග්‍රැජුවේටෙන් ඉස්සෙල්ල මං අප්ලයි කරේ ඒගොල්ලෝ මට ඔෆර් කරා ඊට පස්සේ මං තග්ගල ග්‍රැජුවේට් කරලා ඉන්ටෙල්ලකට ජොයින් වුණා
ඔව් ඉතාලම වටිනා ෆීල්ඩ් එකක් කියන්නේ ලෝකයේ දැනට පාවිච්චි වෙන මේ සෙමිකන්ඩක්ට් ඉන්ඩස්ට්‍රි එකට ඉතාලම වටිනා ෆීල්ඩ් එකක් තමයි මේ ඉලෙක්ට්‍රෝ ඒ කෙමිකල් පැත්තෙන් අයියා මේ රිසර්ච් කරපු ෆිල්ඩ් එක ඉතින් ඒ පැත්තේ තියෙන ඔපචුනිටිස් ගැන තව සඳහන් කරන්න පුළුවන්ද මේ ඉන්ටෙල් එකේ විතරද මේ විදිහට මේ ජොබ්ස් තියෙන්නේ ඊට පස්සේ වෙන වෙන රිසර්ච් ගරුප්ස් වගේම ඒ වගේම තව ආයතන තියෙනවද මේ තාක්ෂණය භාවිතා කරන
ඔව් ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි ටෙක්නික් එක කියන්නේ ලොකු වයිඩ් ඒරියා එකක් ඒක ඇවිල්ලා ඉන්ටෙල් එක කියන්නේ ඒක ඉන්ටෙල් එකේ ඇත්තටම කියනවා ඒ ඇප්ලිකේෂන් එක යුටිලයිස් කරන ප්‍රමාණය හරිම පොඩ්ඩයි අර ඒගොල්ලන්ට උනුනේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන හින්දා මම දන්නවා මොකද ඒගොල්ලෝ කතා කරන්නේ කියලා ලැන්ග්වේජ් එක කොමන් නේ එතන අන්ඩර්ස්ටෑන්ඩින් මිස් අන්ඩර්ස්ටෑන්ඩින් ප්‍රොබ්ලම් එකක් එන්නේ නැති හින්දා නමුත් CMP කියන එක මේන්ලි යූස් කරත් එම හුඟාක්ම කෙමිකල් කම්පනීස් මම දන්නෙත් නෑ මම ඒ ඒරියාස් වල ට්‍රයි කරේලා නෑ නමුත් ඒ කෙමිකල් කම්පනීස් වල ෆන්ඩමෙන්ටල් ටෙක්නිකා ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි කියන ඉතින් ඉන්ඩස්ට්‍රි එකේ ඔය මෙටීරියල් කැරක්ටරයිසේෂන් කියන එක යූස් කරන හයිලි මේ යුටිලයිස් මේ ටෙක්නික් එකක් තමයි ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි කියන්නේ ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි එකේ ගොඩාක් ෆීල්ඩ්ස් තියෙනවා මම බේසිකලි යූස් කරේ සමහරවිට ඇඩ්වාන්ස් ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි කියන ටෙක්නික්ස් ටික ඉතින් ඒක ඩේටා ඇක්විෂන් ඇන්ඩ් ප්‍රොසෙසින් ওই දෙක සෑහෙන ඉම්පෝටන්ට් වෙනවා ඊට පස්සේ ඉන්ටර්ප්‍රිටේෂන් ඉන්ටර්ප්‍රිටේෂන් ඉස් ද මොස්ට් ඉම්පෝටන්ට් thing ඔකේදී ওই ෆීල්ඩ් එකේදී නමුත් CMP කියන එක ඉන්ටෙල් එක විතරක් නෙමෙයි මට කියන්න තියෙන්නේ ඒක ගොඩාක් ඒරියාස් වලට යූස් වෙනවා විශේෂම කෙමිස්ට්‍රි බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා නම් ගොඩක්ම ලේසි දැන් මගෙන් අහුව ඉස්සෙල්ලම ෆිසිසිස් කෙනෙක් හැටියට කොහොමද මේක යූස් වෙන්නේ කියලා දැන් මම කෙමිස්ට්‍රි කරලා නැහැ කිසිම මගේ එච්චර ආසාවක් තිබුණේ නැහැ කෙමිස්ට්‍රි වලට මම හැමදෙස්සම ආස වුණේ ෆිසික්ස් සයිඩ් එකට මං අප්ලයි කරනකොටත් මං තනි යුනිවර්සිටිස් මං කීපකට අප්ලයි කරා මට යුනිවර්සිටි හතරක ෆුල් ස්කෝලර්ෂිප්ස් හම්බුණා ඒකෙන් එකක් විතරයි ඉලෙක්ට්‍රොනික කෙමිස්ට්‍රි තිබ්බේ අනිත් ඒවා හුඟක් වෙලාවට ෆිසික්ස් සයිඩ් එකට සම්බන්ධ වෙන්න තිබුණේ නමුත් ඩේටා ඇක්විෂන් ඇන්ඩ් ප්‍රොසෙසින් කියන පාර්ට් එක මේකේ වැඩි ඒකින්ද ඉතින් මම වාගේ ඇඩ්වයිස් එකත් එක්ක කතා කරලා මම පස් තීරණය කරා මම මේකට ජොයින් වෙනවා කියලා. එහෙම තමයි මේකට ජොයින් වුනේ. නමුත් පස්සේදී මට කෙමිස්ට්‍රි පාර්ට් එක පද ආපහු පොඩ ඉගෙන ගන්න වුණා. මොකද ලංකාවේදී ඒ කරපු කෙමිස්ට්‍රි වලට වඩා සෑහෙන අවශ්‍යයි මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න. ඉතින් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි ලංකාවේ එලෙවල් පාස් වෙන කෙනෙකුට කිසිම කෙනෙකුට මම හිතන්නේ නැහැ කිසිම අමාරුවක් තියෙනවා කියලා මේ ෆීල්ඩ් එක ඉගෙනගෙන කරන එක අපිට. ඉතින් ඒකින්ද ඒක මම හිතන්නේ ප්‍රයෝජනවත් වුණා ඉස්සරහට කරගෙන යනකොට.
ඔව් දැන් මං ඔබේ අතීතය ගැන පොඩි ප්‍රශ්නයක් අහන්නම් දැන් ඔබ කිව්ව දැන් A-level ක A-level දැන් අපි කරන විදිහට බැලුවාම අපිට කිසිම අමාරුවක් වෙන්නේ නැහැ මේ තියෙන දේවල් ඉගෙන ගන්න කියලා. දැන් ඒ ලෙවල් කරන කාලේ මොන වගේ ප්ලෑන් එකක්ද තිබ්බේ ඔබට මේ අනාගතයේදී මේ ඉංජිනේර කෙනෙක් වෙනවා, එහෙම නැත්නම් සයන්ටිස් කෙනෙක් වෙනවා කියලා අදහසක් තිබ්බද? එහෙම නැත්නම් වෙන මොන හරි අදහස්ද තිබ්බේ?
මට එහෙම අදහසක් තියාගෙන ඉගෙන ගත්තා කියලා කියන්න අමාරුයි. මම කරේ එදාට කරන්න ඕනේ ටික කරන්න ට්‍රයි කරා. කරා කළා ඊටත් වඩා මට ඩෙප්ත් යන්න ඕන කමක් තිබුණා. ඒක තමයි මගේ ප්‍රධානම ඩ්‍රයිව් එක. හැමතිස්සෙම කරන්න ඉගෙන ගන්නවා. දැන් මම ඕ ලෙවල් ගත්තත් එන ඒකේදී බයෝලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස්, මැත්ස් ওই ටික ඔක්කොම තියෙනවා. ඉතින් මට කිසි ප්‍රශ්නයක් නැහැ ඕ ලෙවල් වලත්. නමුත් මම තේරුම් ගත්තා මම එච්චර ආස නැහැ බයෝලොජි පැත්තටයි කෙමිස්ට්‍රි පැත්තටයි. ඒතකොට මට ඉතුරු වෙන්නේ මැත් පැත්තයි ෆිසික්ස් පැත්තයි. ඒ පැත්ත ඒ දෙකට යන්න. ඉතින් මට මොරටුවට යන්න තරම් එච්චර මට ලකුණු තිබුණ නැහැ ඒ දවස්වල. මේන්ලි මං හිතන්නේ මං ගොඩාක් ප්‍රැක්ටිකල්, ගොඩාක් ටයිම් එක වෙනස් යූස් කරේ තියරි පැත්තක් පාඩම් කරනවට වඩා ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට්ස් වලට යන තමයි මං ගියේ. එතකොට එහෙම ඉඳලා එලවලට ආවා. එලවලටත් ඇවිල්ලා ඉතින් එදාට එතකොට මට කරන් තිබ්බේ මැත් ඇන් ෆිසික්ස් එක. ඒකෙත් ෆිසික්ස් මට කිසිම ප්‍රශ්නයක් තිබුණා. මැත් එක ටිකක් මට අමාරුයි. නමුත් ෆිසික්ස් සර්වයිව් වෙන්න බෑ මැත් නැතුව. ඒකින් නම් කොහොමත් ඒක කරා. කළා මම සිලෙක්ට් වුණේ කොළඹ යුනිවර්සිටි එකට. ඉතින් මම හුඟක් ස්පෝර්ට්ස් පැත්තට එච්චර ආසාවක් තිබුණ නැහැ. ඉතින් මගේ වැඩිම ආසාව තිබුණ එක එක ඒවා හදන එකට තමයි. ඉතින් ඒක එදත් කරා. එළවල් කාලේ ඕළවල් කාලේ කැම්පස් ඇවිල්ලා දැනුත් කරනවා. ඒක ඒ විදිහටම කරගෙන යනවා.
හරි. දැන් පුබුදු අයියා මේ එළවල් කරලා කොළඹ කැම්පස් එකට තමයි ආවේ නේද? මේ කියන්නේ අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එක ගන්න. ඉතින් ඒ විදිහට කොළඹ කැම්පස් එකට ගියාට පස්සේ අයිඩියා එකක් එන්න ඇතිනේ. දැන් තමන් PhD එකක් කළොත් තව ඉහළට යන්න පුළුවන් කියලා. ඉතින් ඔබ කොයි විදිහටද මේ PhD එකකට යන්න ලෑස්ති වුණේ කැම්පස් ඉන්න කාලේ?
ඒක නම් සෑහෙන හොඳ ක්වෙස්චන් එකක්. මම කැම්පස් එකට ආවේ ඩිග්‍රී එකක් කරන්න බලාගෙන. එතනින් එහාට මගේ කිසිම බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබුණේ නැහැ. මම දන්නෙත් නැහැ. මං හිතන්නේ කොළඹ කැම්පස් එකට ඇවිල්ලා ෆස්ට් ලෙක්චර් එකේදී ඩොක්ටර් කීර්ති ප්‍රේමදාස මම නම කියලා කියන්න සර් තමයි මුලදීම ඇවිල්ලා කිව්වේ මෙහෙමයි ඔපචුනිටීස් ඉස්සරහට මෙහෙම තියෙනවා, මේක හරියට කරගෙන යන්න කියන එක. එදා තමයි මම ඇත්තටම දැනගත්තේ මට මේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. නැත්තම් එතනින් එහාට මම කිසිම විදියකින් දන්නේ නැහැ. මම අහලා තිබුණේ PhD එකක් කරනවා කියන සෑහෙන අමාරු දෙයක්, not easily achievable කියන එක. නමුත් එදා මම හිතන්නේ ඒක තමයි මගේ ටර්නින් පොයින්ට් එක. එදායින් පස්සේදී මට උනාව තිබුණේ ඕකේ, මට ෆිසික්ස් තමයි ආසාව තිබුණේ ඉස්සරහට කරගෙන යන්න. මං ඒක පුළුවන් තරම් හොඳට කරා. එහෙම තමයි ඒකට අදාළ ඕනෑ ටික කරගෙන ඇවිල්ලා මං යන්නේ සෙකන්ඩ් ඉයර් එකේ තමයි අපි සිලෙක්ට් කරන්නේ. ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් ඉයර් ජෙනරල් ඩිග්‍රීස් ටික කරන්න ඕනේ, ජෙනරල් සබ්ජෙක්ට්ස් ටික. ඒකේ මිනිමම් රික්වයර්මන්ට්ස් ටික ගත්තට පස්සේ ෆිසික්ස් ස්පෙෂල් වලට මං සිලෙක්ට් වුණේ. ඒ දවස්වල අපිට තිබුණේ එක ෆිසික්ස් මේජර් එකක් විතරයි. දැන් මං හිතන්නේ මේජර්ස් තුනක් ඔබෙත් තියෙනවා ෆිසික්ස් ස්පෙෂල් එකේ. මම ෆිසික්ස් වල සිලෙක්ට් වුණා. ඉතින් අපි 12 දෙනෙක් සිලෙක්ට් වුණායි බැච් එකේ. ඉතින් ඊට පස්සේ අපි අර කිව්වාගේ හැමදෙස්සම ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න එකේ පුළුවන් තරම් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේම පුළුවන් තරම් සබ්ජෙක්ට් එක නැරෝ කරගන්න නරකයි. වයිඩ් ඒරියා එක ඉගෙන ගන්න ඕනේ. ගොඩක් ෆීල්ඩ්ස් වලට ඕපන් තියාගන්න, ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ පුළුවන් වෙලාවට ඇඩැප්ට් වෙන්න. ඒ විදිහට කරගෙන ගිහිල්ලා මොකද අපිට හරියටම ටාගට් කළා මම මෙතනටම යනවා කියන එක යන්න තරම් ඒක සෑහෙන්න මම කියන්නේ වෙරි චැලෙන්ජින්. මම මේක තමයි දන්නේ මම මේකෙන් උපරිමයට යනවා කියන එක. මට එහෙම අදහසක් තිබුණේ නැහැ. මට ඕනකම තිබ්බේ මම කරන දේ වැඩිපුර වැඩ ඉගෙන ගන්න. ඉතින් එහෙම කළා තමයි මෙහෙ ඊට පස්සේ ආවා. ඊට පස්සේ ඒකෙත් මම කිව්වනේ ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි වලට මම සිලෙක්ට් වුණේ. ඊට පස්සේ ඒකෙත් පුළුවන් තරම් යන්න මම ඩ්‍රයිව් කරා, පුළුවන් තරම් මේ උත්සාහ කරා. නමුත් ඒ වගේම හුඟක්ම නැරෝ වෙන්නත් නරකයි. පුළුවන් තරම් PhD එකක් කරනකොට ගොඩක්ම ප්‍රශ්නයක් තමයි හැමදෙස්සම අපි ස්පෙෂල් ටොපික් එකක් අරගෙන ඕකේ තමයි ඉන් ඩෙප්ත් යන්න බලන්නේ. නමුත් ඊට පස්සේ අපි ඉන්ඩස්ට්‍රි එකට යන්නේ, ඇකඩමික්ස් වලට යන්නේ කියන එක ඩිසයිඩ් කරලා තියෙන්න ඕනේ. ඇකඩමිකලි යනවා නම් ඉන් ඩෙප්ත් ගියට කමක් නැහැ. හැබැයි ඒකට කේත කරන ඒ වගේ ඇකඩමික් යුනිවර්සිටි එකක් හරි ඒ ෆීල්ඩ් එකේ පොසිෂන් එකක් තියන්න ඕනේ ඊට පස්සේ සර්වයිව් වෙන්න. නමුත් ඉන්ඩස්ට්‍රි යනවා නම් වෙරි නැරෝ ගියොත් ඒකටම සූට් වෙන ඉන්ඩස්ට්‍රි පොසිෂන් එකක් හොයාගන්න එක වෙරි චැලෙන්ජින්. එතනදි තමයි හරි පරිස්සම් වෙන්න ඕනේ. එතකොට හැමදෙසම බ්‍රෝඩ් නොලෙජ් එකක් තියාගෙන හිටියොත් එතකොට ඕන වෙලාවට ඇඩප්ට් වෙන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ මේ ෆීල්ඩ් එකේ තියෙන ලොකුම මේ චැලෙන්ජ් එක. ඒකින්ද ඒ කියන්නේ පරාසයයි ඩෙප්ත් එක, ඒ කියන්නේ කොච්චර ඇතුළට යනවද කියන එක. ඔය දෙකම තියාගන්න හැමදෙස්සම බලන්න ඕනේ. ඒක අමාරුයි. එකක් ගන්නකොට එකක් නැති වෙන්න බලන්නේ. නමුත් ඒ දෙකම තියාගන්න පුළුවන් නම් වකලාට ඉස්සරහට යන්න ලේසියි.
ඔව් බොහොම වටින කරුණු ටිකක්. ඉතින් ඔබ දැන් කොළඹ කැම්පස් එකේ අවසාන වසරට ආවට පස්සේ ඉතින් මෙහි ඇමරිකාවේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් ගැන හොයලා බලන්න ඇති. ඉතින් ඒ වගේ හොයනකොට මෙහි විශ්වවිද්‍යාල තෝරගන්නකොට මොන වගේ දේවල් ගැනද අවධානය යොමු කළේ? විශේෂයෙන්ම දැන් ඔබ අන්තිම වසරේදී කරපු රිසර්ච් එක, ඒ කියන්නේ ෆෝත් එකේදී අපි රිසර්ච් එකක් කරනවා ස්පෙෂල් එකේදී. ඉතින් ඒක බලපෑවද ඔබ තෝරගත්ත ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකට?
ඔව් ඒක හුඟක් අයට බලපානවා. මොකද අපි දැන් ෆෝර්ත් ඉවර කළා, ඇකඩමික් අපිට හොඳ රෙකෝඩයක් ගන්න පුළුවන්, GPA එක හයි රෙකෝඩයක් තියාගන්න පුළුවන්. යුනිවර්සිටි එක මෙහෙ අප්ලයි කරාම මෙහෙ ප්‍රොෆෙසර් බලනවා වාගේ ඇකඩමික් රෙකෝඩ් එක. මොකද මෙහෙ ෆිසික්ස් වල තියෙන චැලෙන්ජින් එක්සෑම් එක තමයි ක්වොලිෆයින් එක්සෑම් එක කියන එක. මෙහෙ යුනිවර්සිටි එකට ගත්තට පස්සේ ෆස්ට් ඉයර් එක ඒ ක්වොලිෆයින් එක්සෑම් එක පාස් වෙන්න ඕනේ සෑහෙන හොඳට. පාස් වුනේ නැත්නම් ස්කෝලර්ෂිප් එක එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ, අතනම ටර්මිනේට් කරනවා. එතකොට ප්‍රොෆෙසර් කෙනෙක් ස්ටුඩන්ට් කෙනෙක්ව අරගෙන යාට අවුරුද්දෙන් ස්ටුඩන්ට ලස් වෙනවා කියන්නේ සෑහෙන ප්‍රශ්නයක්. එතකොට මොකද ඒක ප්‍රොෆෙසර් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට එයා බලන්නේ හැමදෙස්සම ඒක පාස් වෙන්න පුළුවන් හොඳ ඇකඩමික් රෙකෝඩ් එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් ගන්න. ලංකාවේ ඇයිද ඒක එච්චර අමාරු නැහැ, මං කියන්නේ අමාරුයි කියලා. එච්චර අමාරු නැහැ. නමුත් ඕවරෝල් ගත්තාම ඒගොල්ලෝ බලන්නේ හොඳ ප්‍රොෆෙසර් හොඳ ස්ටුඩන්ට් කෙනෙක්ව ගන්න හොඳ ඇකඩමික් රෙකෝඩ් එකක් එක්ක. නමුත් ඊට අමතරව කරන රිසර්ච් ඒරියාකට ඇඩැප්ට් වෙන්න පුළුවන්ද කියන එක බලනවා. දැන් කරන රිසර්ච් එකට 100% මැච් වෙන ස්ටුඩන්ට් කෙනෙක් හමුනොත් ඒක වෙරි ලකි. ස්ටුඩන්ට්ට ලකි, ප්‍රොෆෙසර්ට ලකි. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. වෙන වෙන ඒරියාස් ස්පෙෂලායිස් කරපු ස්ටුඩන්ට්ස් අතරම ඇප්ලයි කරන්නේ. එතකොට ප්‍රොෆෙසර් බලන්නේ හැමදෙස්සම මෙයාව මෙයාට ඇඩැප්ට් වෙන්න පුළුවන් වෙයිද. එතකොට අර බාහිර ක්‍රියාකාරකම් කරලා තියනවා නම් අපි කියමු අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රොජෙක්ට්ස්. එහෙම නැත්නම් ඇකඩමි යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් පබ්ලිකේෂන්ස් ඇන්ඩ් ප්‍රොජෙක්ට්ස්. ෆෝර්ත් ඉයර් ප්‍රොජෙක්ට්ස් ඇන්ඩ් පබ්ලිකේෂන්ස්. ඒවා වල වයිඩ් වෙරයිටි එකක් තියෙනවා නම් එතකොට ස්ටාර් ප්‍රොෆෙසර්ට පොඩ්ඩක් ගන්න රිස්ක් එක අඩුයි. මෙයා මගදී ඇවිල්ලා මේ කරගන්න අමාරුයි කියන ප්‍රශ්නේ. ඉතින් එතකොට අර ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක විශේෂයෙන්ම ඒක ගොඩක් බ්‍රෝඩ් එකක් කරලා තියෙනවා නම් ඒ ෆීල්ඩ් එකේ අප්ලයි කරනකොට ස්ටුඩන්ට් ප්‍රොෆෙසර් දන්නවා ඕකේ this guy can survive. එතකොට ඒක ඇත්තටම හෙල්ප්ෆුල් ගේ කරන ප්‍රොජෙක්ට් එක. දැන් තියොරිටිකල් ප්‍රොජෙක්ට් එකක් කරලා මේ අප්ලයි රිසර්ච් එකකට අප්ලයි කරත් එහෙම එතකොට ප්‍රොෆෙසර් පොඩ්ඩක් බලනවා මෙයාගේ බෑක්ග්‍රවුන්ඩ් එක තයිලි තියොරිටිකල්. නමුත් දැන් මෙයා අප්ලයි කරන්නේ වෙරි ප්‍රැක්ටිකල් අප්ලයිඩ් ඒරියා එකට. එතකොට පොඩ්ඩක් චැලෙන්ජින් දෙන්නටම චැලෙන්ජ් එක. ඒ වගේම තමයි හයිලි තියොරිටිකල් සබ්ජෙක්ට් එකකට අප්ලයි කරනකොට වෙරි බැක් මේ ප්‍රැක්ටිකල් බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙනකොට එතකොටත් ආපහු බලනවා ප්‍රොෆෙසර් මෙයාට සර්වයිව් වෙන්න පුළුවන්ද. මොකද කවුරක්වත් ගෙන්නලා ප්‍රොෆෙසර්ට අවශ්‍යතාවයක් නැහැ ස්ටුඩන්ට් වයින් කරන්න. ස්ටුඩන්ට් ප්‍රොෆෙසර් බලන්නේ පුළුවන් තරම් ස්ටුඩන්ට්ව තියාගෙන ස්ටුඩන්ට්ත් ඕන අචීවමන්ට් එක ගන්න දීලා ප්‍රොෆෙසර්ගෙත් ඕන අචීවමන්ට් එක සැටිස්ෆයි කරගන්න. ඉතින් ඇත්තටම ඒක බලපානවා අප්ලයි කරනවා. අප්ලයි කරනවා තමන් දැනගන්න ඕන මොන ෆීල්ඩ් එකෙන්ද කරන්න යන්නේ ඉස්සරහට. ෆීල්ඩ් එක මොකද්ද කියන එක අවශ්‍යතාවයක් නැහැ. අඩු ගානේ තියොරිටිකල්ද ප්‍රැක්ටිකල්ද ඔද ඉංජිනියරින්ද ඒ වගේ.
හරි දැන් පුබුදයියා මතක් කරපු එක කාරණයක් තමයි මේ අන්ඩර් ග්‍රැජුවේට් වලදී කරන මේ රිසර්ච් සහ පබ්ලිෂ් කරන පේපර්ස් ගොඩක් වැදගත් වෙනවා කියලා. ඉස්සරහට යනකොට කියන්නේ PhD එකට ඇප්ලයි කරද්දී නමුත් ලංකාවේ අයට තියෙන ප්‍රශ්නය තමයි ඒ වගේ අර ගොඩක් රිසර්ච් බෑක්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න එක බොහොම අපහසුයි තියෙන මේ පහසුකම් එක්ක බැලුවාම. ඉතින් ඒ වගේ කට්ටියට මොන වගේ උපදේශද දෙන්නේ මේ අර තමන්ට තියෙන ස්කිල් සෙට් එක වැඩි කරගන්න සහ අර එක්ස්පීරියන්ස් එක වැඩි කරගන්න?
ඒ ක්වෙස්චන් එක මම එච්චරම එකඟ වෙන්නේ නැහැ. වා කියපු චැලෙන්ජ් මේ හොයාගන්න අමාරුයි කියන එක නෑ. ඒක කිසිම අමාරුවක් නෑ. හැම ඒරියා එකම ෆැසිලිටි එක තියෙනවා. මම කියන්නේ නෑ රිසර්ච් එකක් කරන්න ගියාම න්‍යුක්ලියර් ෆිසික්ස් වලින් රිසර්ච් එකක් කරන්න ඕනේ කියලා න්‍යුක්ලියර් ප්ලාන්ට් එකක් දාලා. එහෙම එකක් නෙමෙයි කතා කරන්නේ. ෆන්ඩමෙන්ටල් රිසර්ච් ඒ කියන්නේ අන්ඩර් ග්‍රැජුවට් ලෙවල් එකේ රිසර්ච් කරන්න ඕන රිසෝස් මම දන්න විදිහට මම දන්න ෆීල්ඩ්ස් වල කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. හැබැයි තියෙන ඉනිෂියේෂන් එක. යුනිවර්සිටි ප්‍රොෆෙසර් කෙනෙක් ස්ටුඩන්ට් කියන්නේ ඔයා මේක පටන් ගන්න කියලා. ස්ටුඩන්ට්ට පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ මට මේ ඒරියාවේ කරන්න ස්කිල් එකක් තියෙනවා කියලා. එතකොට ප්‍රොෆෙසර් කියන්න පුළුවන් ස්ටුඩන්ට් ඕකේ why don't මේ ඒරියාවේ ඇයි වාට කරන්න බැරි කියලා එයාට පුළුවන් ගයිඩ් කරන්න. එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් ආවම එයාට බඩුත් අරන් දීලා පොතුත් අරන් දීලා ඔක්කොම අරන් දීලා දැන් ඔයා මට මේක කරලා දෙන්න කියන මට්ටමට මම හිතන්නේ ඒක කොහෙත්ම මෙහෙම වෙන්නේ නැහැ. මං හිතන්නේ කොහෙත්ම එහෙම වෙනවා කියලා. ඒ කියන්නේ මම දන්න විදිහට නම් ඒ රිසෝර්සස් තියෙනවා ඇත්තටම. ඒ ෆිල් එක අනුව ආපහු අපි ගත්තම කම්පියුටර් ෆීල්ඩ් එක කම්පියුටර් ෆීල්ඩ් එකේ මන් දන්න විදිහට ඕනම රිසෝස් එකක් ලංකාවේ තියෙනවා මොකද කම්පියුටර් ෆීල්ඩ් එකේ ඕනේ මොකද අන්තිමට කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඉතින් ඔය දෙක ගෙදර නැති වුණත් අඩුම ගන්න කැම්පස් එකේ තියෙනවා ඉතින් මම හිතන්නේ උනන්දුව ඉනිෂියේෂන් එක පටන් ගැම්ම සහ උනන්දුව හැබැයි යුනිවර්සිටි එක ගෙනම තව එකක් තමයි ළමයි දැනගන්න ඕනේ මොකද්ද ආර්ට් තියෙන ස්කිල් එක කියන එක යුනිවර්සිටි එකට ඇවිල්ලත් අයියෝ මම තාම දන්නේ නැහැ මට මොකද්ද කරන්න පුළුවන් කියන මට්ටමේ ඉන්නවනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා යුනිවර්සිටි එක එනකොට තේරෙනවනේ ආ මට මැත් හොඳයි මගේ ෆිසික්ස් හොඳයි මගේ කෙමිස්ට්‍රි හොඳයි ඒ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න එච්චර ගණන් තියන්නේ පුළුවන් තරම් ඒ දෙන පේපර් එක කර පාස් වෙන්න නෙමෙයි පේපර් එකෙන් ඉස්සරහට ඇයි මේක වෙන්නේ ඇයි මේක වෙන්නේ ඇයි මේක ඒ කියුරියෝසිටි එක තියෙනවා නම් ඉගෙන ගන්න එක වැඩි වෙනවා ඉගෙන ගන්න වැඩි වෙන අනිත් පැත්තෙන් අප්ලයි කරනකොට මොකක් හරි පෙන්වන්න පුළුවන් මම මේවම කරා කියලා හරිම ලේසි එතකොට ස්කෝලර්ෂිප් එකක් ගන්න මෙහෙට නෙමෙයි ලෝකේ ඕන තැනකට
හරි දැන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා ඉන්නේ ඉතින් අයියට මොනවා හරි පණිවිඩයක් දෙන්න තියෙනවද මේ ප්‍රෝග්‍රෑම් එක බලන ඒ ලෙවල් ඕ ලෙවල් ඒ වගේම කැම්පස් වල ඉන්න කට්ටියට
ඔව් ඒ කියන්නේ අර මෙහෙට ඇප්ලයි කරනකොට ඉස්සෙල්ලම මම හිතන්නේ ඔය GRE සබ්ජෙක්ට්ස් තියෙන්න ඕනේ GRE ජෙනරල් එක තියෙනවා GRE සබ්ජෙක්ට් එක තියෙනවා ඊට පස්සේ TOEFL exam එක තියෙනවා ලැන්ග්වේජ් එක ටෙස්ට් කරන්න GRE ජෙනරල් එක අනිවාර්යයෙන්ම මම දන්න විදිහට ඒ කාලේ නම් කරන්න ඕනේ මේ ස්කෝලර්ෂිප් එකකට ඇප්ලයි කරනවා නම් TOEFL එකත් ඕනේ ඉංග්‍රීසි නොලෙජ් එක කරන්න මොකද ස්කෝලර්ෂිප්ස් දෙනකොට දෙකක් දෙවිදියකට හම්බ වෙනවා එකක් තමයි රිසර්ච් ඇසිස්ටන්ෂිප් එක ඒ කියන්නේ ගන්න රිසර්ච් එකෙන් ෆන් කරන ස්ටුඩන්ට්ගේ ඔක්කොම ඇකඩමික් ඇන් ලිවිං එක්ස්පෙන්සස් අනිත් එක තමයි ටීචින් ඇසිස්ටන්ෂිප් ටීචින් ඇසිස්ටන්ෂිප් එකේදී කරන්නේ පල්ලේ අන්ඩර් ග්‍රැජ් යුනිවර්සිටි එකේ අන්ඩර් ග්‍රැජ්ස් අර උගන්වන්න මේ ග්‍රැජ් ස්ටුඩන්ට්ස් අව දානවා ඉතින් ඒක ඒ දෙක ඊට ලැන්ග්වේජ් බැරියර් එකක් තිබුණොත් දෙකම කරන්න බෑනේ ඒකින් තමයි TOEFL එක බලන්නේ ඒකෙන් 800 මම දන්න 800 මම කියන්නේ මැක්සිමම් නේ 100% ගන්න පුළුවන් ප්‍රශ්න නැහැ ගත්තොත් වඩා හොඳයි මිනිමම් එක ගත්තත් ඒක මිනිමම් සාමාන්‍ය 570 මම ඒ දවස්වල තිබුණේ ඊට වැඩිය ගන්න තරම් හොඳයි එහෙම කිලක ලොකු ලැන්ග්වේජ් බැරියර් එකක් වෙන්නේ නැහැ මොකද අප්ලයි කරනකොට ඒක මෙහි ප්‍රොෆෙසර්ස් අනිවාර්යයෙන්ම දන්නවා අම GRE ඇවිල්ලා ජෙනරල් එක ඒක පුළුවන් තරම් හයි ස්කෝර් එකක් ගන්න ඕනේ මොකද ඒක සබ්ජෙක්ට් මැටර් නේ ඊට පස්සේ GRE සබ්ජෙක්ට් එක තියෙනවා GRE සබ්ජෙක්ට් එක ඇවිල්ලා නැ ෆිසික්ස් නම් ෆිසික්ස් GRE සබ්ජෙක්ට් එක ගන්න ඕනේ ඒකේ පුළුවන් තරම් හයස්ම ස්කෝර් එක ගන්න ඕනේ ඒක ස්කෝර් එක තියෙන තරමට මේ ඇප්ලිකේෂන් එක දැම්මහම ප්‍රොෆෙසර් කෙනෙකුට බේස් ලයින් එකක් තියෙනවා මෙයා ඕකේද නැද්ද කියන එක තේරුම් ගන්න මොකද සාමාන්‍යයෙන් යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ හොඳ රෙකග්නිෂන් එකක් තියෙනවා මේ යුනිවර්සිටිස් වල නමුත් එහෙම සමහර ප්‍රොෆෙසර්ස් නොදන්නයි ඉන්න පුළුවන් එතකොට ඒගොල්ලන්ට දැන් අපේ යුනිවර්සිටි එකේ ඒ එකක් තිබ්බහම ඒගොල්ලෝ දන්නේ නැහැ මේක මොන වගේ ඒ එකක්ද කියන දැන් අපි අවුරුදු 20කට කලින් ඒ ලෙවල් වල ඒකයි දැන් තියෙන ඒ ලෙවල්ස් වල ඒකයි ගත්තම ලොකු ගැප් එකක් තියෙනවානේ ස්ටුඩන්ට්ස් දෙන්නගේ පර්ෆෝමන්ස් වල අන්න ඒ ඒ GRE ඒ සබ්ජෙක්ට්ස් ටික හරියට කරගන්න ඕනේ ඊට අමතරව මම කිව්වා වගේ කරන ඒරියා එකේ ස්පෙෂලායිස් කරන්න ඊට පස්සේ ඇකඩමික් රෙකෝඩ් එකකට අමතරව ප්‍රැක්ටිකල් ඒ රිසර්ච් ඒ වගේ තියාගන්න ස්පෝර්ට්ස් උනත් කමන්නේ මේ උඩට යන්න පුළුවන් නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. බාහිර ඒ කියන්නේ ඇකඩමික් රෙකෝඩ් එකකට අමතරව ඇඩිෂනල් පුළුවන් තරම් මේ මොනවද කියන්නේ ඒ කරන්න පුළුවන් එක පෙන්වන්න පුළුවන්කම තියෙන ඕනේ ඇප්ලිකේෂන් එකකදී. ඊට පස්සේ මම කිව්වා හැමදෙසම ඉනිෂියේෂන් එක. මොකද මේක ග්‍රැජ් ස්ටුඩන්ට් කෙනෙක් වුණාට පස්සේ ප්‍රොෆෙසර් ඇවිල්ලා දෙන්නේ නැහැ. ඔයා දැන් මේක කරන්න කියලා. ප්‍රොෆෙසර් කරන්නේ එයා හය කරනවා යුනිවර්සිටි එකට ඕන කරන්න ඕන වැඩ ටික දෙනවා රිසර්ච් එක හොයාගෙන ඒක තනිකර රිසර්ච් කරලා තනිකර තීසිස් එකට යනකම් කරන්න ඕනේ ඔක්කොම ස්ටුඩන්ට්. ඉතින් අර ඉනිෂියේෂන් එක නැති කෙනෙකුට තේරෙනවනේ මෙතනදිත් ඒක කරන්න අමාරු වෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම හරියට කරගෙන ආවොත් මෙහෙ මේ ඇකඩමික් සෙක්ටර් එකට වුණත් ප්‍රයිවට් ඉන්ඩස්ට්‍රි සෙක්ටර් එකට වුණත් යන එක එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. මම කියන සමරයිස් කරනවා නම් කියන්න තියෙන්නේ කරන වැඩේ හරියට පුළුවන් තරම් පුළුවන් ලෙවල් එකට යන්න ඉස්සරහට.
ඔව් අදත් අපිට ගොඩක් වැදගත් දේවල් කතා කරන්න පුළුවන් වුණා. ඉතින් අද අපිත් එක්ක එකතුනේ ආචාර්ය පුබුදු ගුණතිලක. මේ විදිහට අපිත් එක්ක එකතුන එකට බුදුදයි ඔයාලට බොහොම ස්තුතියි.
ස්තුතියි.
හරි මේ විදිහට අපේ තවත් ඇස්ට්‍රෝටෝක්ස් එපිසෝඩ් එකක් අවසන් වෙනවා. අපි ලබන සතියේ බලාපොරොත්තු වෙනවා මේ වගේම ඇස්ට්‍රෝටෝක් එකකින් හමු වෙන්න. ඉතින් අපිත් එක්ක එකතු වුණ ඔයාලටත් ගොඩක් ස්තුතියි. මේ විදිහටම ලංකාවෙන් බිහිවුණු විද්‍යාඥයෙක් එක්ක අපි ඊළඟ ඇස්ට්‍රෝටෝක් ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙමු. ජය වේවා.